Puttasse loka dhammehi cittaṃ yassena kampati asokaṃ virajaṃ khemaṃ etaṃ mangala muttamaṃ ti. Sraddhavanta pinnatuni tum lokāgra vu bhāgyavattu arhattu සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් ඵලයෙහි පිහිටුවමින් අසංඛේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් සකදාගාමි අනාගාමි යටමාර්ග ඵලයන්හි පිහිටුවමින් දේශනා කළ මහා මංගල සූත්‍රයෙහි අවසාන මංගල ධර්ම සතරක් දැක්වෙන ගාථාවක් මේ ධර්ම දේශනය සඳහා මාතෘකා කරන්ට යෙදුණි. මහා මංගල සූත්‍රය බෞද්ධයන් හැම දෙනෙක්ම දන්න තාමත්ම භාවිතා කරන එවාගේම ගෞරවයෙන් භාවිතා කරන සූත්‍ර දේශනාවක්. මහා මංගල සූත්‍රය පිළිබඳව අනේක වාර ධර්ම ශ්‍රවණය කළ ඇති. මේ දේශනාවෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ කෝටි ලක්ෂයක් තරම් විශාල පිරිසක් රහත් ඵලයේ පිහිටීමටත් අසංඛේය ගණන් පිරිසක් මඟඵලන් නිවන් සුවයට පැමිණීමටත් හේතු වූ භාවනා මාර්ගයක් ගැන හැඳින්වීමයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මයෙන් එක වචනයක්වත් නැත භාවනාට අදාළ නොවන කියන එක අටකතාවල සඳහන් වෙනවා. දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර අටකතාවේ දැක්වෙනවා මෙන්න මේ වගේ වගන්තියක්. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නාම නත්ති. කර්මස්ථාන භාවනාවකින් තොර ධර්ම දේශනාවක් නම් නැත. ඒක හොඳට පැහැදිලි කාරණයක්. ධම්මචක්කාපවත්තන සූත්‍ර දේශනාවේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනේ, ඒ වගේම අසංඛේයයක් පිරිස සෝවාන් වුනේ, 18 කෝටියක් බ්‍රහ්මයන් රහත් වුනේ. ඒ දේශනයේ භාවනාවක් වන බැවිනුයි. එපමණක් නෙමෙයි දේශකයන් වහන්සේට පවා ධර්ම දේශනාව භාවනාවක් වෙනවා. කර්මස්ථාන කියන්නේ භාවනාවක්. ඒ නිසා දැන් මේ මහා මංගල සූත්‍රයේ පිළිබඳව බොහෝ දෙනෙක් පිරිතක් වශයෙන් භාවිතා කරන අතර ඒක භාවනාවක් නගන්නේ කොහොමද කියන එක දැනගෙන සිටුනොත් මේට වඩා ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ ස්වල්ප වේලාවක ධර්ම කතාවේදී මහා මංගල සූත්‍රයට ඇතුළත් වෙන මංගල්‍ය ධර්ම 38 භාවනා ස්වරූපයෙන් භාවිතා කරන හැටි ගැන හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය කටපාඩම් කර ගැනීමට නොවේ, එහි ඇත්තා වූ අර්ථ සම්පත්තිය තේරුම්ගෙන ඒ අනුව තමාගේ බහට ගැලපෙන වචන වලින් මේක භාවනාවක් හැටි නිතර භාවිතා කරන ලෙස අපි කරුණාවෙන් සැමට ආරාධනා කරනවා. දැන් මේ මහා මංගල සූත්‍රය දේශනා කරන්න හේතු වූ නිදානේ කවුරුද දන්නවා? අපි ඒ ගැන කාලෙ ගන්නේ නැහැ. විශේෂයෙන්ම බුද්ධෝත්පාදයට කලින් අවුරුදු 12කට පමණ පෙර ලෝකෙහි මේ මංගල්‍ය කියන ප්‍රශ්නේ පැන නැගුණා. මනුලොවෙන් දඹදිව් තලයෙන් හටගත්ත මේ මංගල්‍ය ප්‍රශ්නය දෙව්ලෝ බඹලෝ දක්වා දසදහසක් වට පැතුරුණා. එයින් මිනිස්යන්ද දෙවියන්ද බ්‍රහ්මයන්ද කොටස් තුන හතරකට බෙදලා ගියා. නමුත් කිසි කෙනෙකුට මේක සාර්ථක විසඳුමක් ලැබුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වී සැවැත්නුවර දෙවුරම් මහා විහෙර වැඩ ඉන්න දවසක සතරවරම් දෙවියන් විසින් සක්දෙව් රජතුමාණන්ට මේ මංගල්‍ය ප්‍රශ්න ඉදිරිපත් කළා. සැබවින්ම සක්දෙව් රජතුමා ඒ පිළිබඳව දැනගෙන සිටියත් එතුමාට ඕන වුණා මේ සම්බන්ධව දසදහසක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් එකතුව ගොස් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේක විසඳවා ගන්නට. එනිසා ඒ විදිහේ සතරවරන් දෙවියන්ගේ ආරාධනාවෙන් සක්දෙව් රජතුමාගේ සංවිධායකත්වයෙන් දසදහසක් වලින් දෙවියන් බ්‍රහ්මයන් සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණියා මංගල්‍ය ප්‍රශ්නය නිසිසේ විසඳගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා පංචවිද බුද්ධ කෘත්‍යය කියලා කොටස් පහක්. එයින් රාත්‍රී මැදියම් කාලයේ වෙන් කරගෙන තියෙන්නේ දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදී අමනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේගේ දිනචරියාවේ ඉතාම ස්වල්ප වෙලාවක් තමයි කය සැතැප්පීමට ගන්නෙ. ඒ කියන්නේ ඔරලෝසු පැයෙන් පැයකුත් විනාඩි 20යි සරුවක් යන්වහන්සේ දවසකට සැතපෙන්නේ. මොනතරම් සේවයක් ලොවට සැලසෙන වැද්ද. උන්වහන්සේ උදේ පාන්දර කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔරලෝසු පැයෙන් රාත්‍රියේ 2 සිට 6 දක්වා කාලයේ කොටස් තුනකට බෙදා ගන්නවා පැයකුත් විනාඩි 20 බැගින්. රාත්‍රියේ 2 සිට 3 20 දක්වාම සක්මන් භාවනාවෙන් සමාපatti සුව විඳිනවා. ඒ මොකද දවසේ වැඩි වාරයක්ම නිසියද නිරියාවෙන් හිඳීමේ ඉරියාවෙන් වැඩි හිටිය නිසා සක්මනේ යෙදෙනවා පැයකුත් විනාඩි 20ක්. ඊළඟට රාත්‍රියේහි 3 20 සිට 4 40 දක්වා කාලයේ පමණක් දකුණු ඇලයෙන් සිංහ සෙයියා ආන කාර්යයේ සැතපී වදාරනවා. නැවත 4 40 සිට ඉර උදාවන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී බුදු ඇසින් දස දහසක් ලෝක ධාතු බලව දාරනවා. මේ අනිවාර්ය දිනතාව. ඊළඟට උදෑසනදී භික්ෂූන් වහන්සේලා රැස් වෙනවා මණ්ඩල මාලයට. ඒ කියන්නේ සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරන ශාලාවට. එතෙන්දී ඒ සංඝ පිරිසට සුගතෝ වාදයෙන් ආවාද දීලා පින්දපාත චර්යාවට සූදානම් වෙනවා. එකලාව හෝ පිරිස පිරිවරාගෙන හෝ පින්දපාතයේ වැඩම කරවලා දන් වළඳලා භුක්තානුමෝදනා දේශනා නිමවා ගන්ධ කුටියට පැමිණ තමන් වහන්සේ නැවත භික්ෂූන් එකතු වෙනතුරු සමවත් සුවයෙන් විවේකව ගත කරනවා. භික්ෂූන් වහන්සේලා පින්දපාතෙන් හැරි නැවතත් ආවාද ලබා ගැනීමට දවල් 12ට පමණ පැමිණි වේලාවේදී සුගතෝ වාදෙන් ආවාද දී ඒ සංඝ පිරිස පිටත් කර යවා නැවතත් බණ ඇසීමට පිරිස එකතු වෙනතුරු තමන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ ඉන්නවා. දවල් 1-2 පමණ වේලාවේ උදේවරුයේ දම් පින්කම් කළ බෞද්ධයෝ බණ ඇහිමට විහාරස්ථානයේ පැමිණෙනවා ලක්ෂ ගණන් සෙනඟ. ඒ ඇයට ඉර බැස යනතුරු පමණ සන්ධ්‍යාවේ විශේෂ ධර්ම දේශනා පවත්වනවා. පිරිස නැගී ගියාට පසුව අනදමා හිමියන් වහන්සේ වැනි උපස්ථායකයන් වහන්සේලා පිළියෙල කර දෙන උණුපැන් සිසිල්පැන් වලින් ගත සනසලා නැවතත් භික්ෂූන් වහන්සේලා තනින් තනින් පැමිණ එකතු වෙනතුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී ඉන් අනතුරුව දසදහසක් වල කෙළවරේ පටන් ගන්ධ කුටියේ දක්වාම බුදු ඇසින් ලෝවිමසා බලනවා. මේ බුදු ඇසින් බලන්නේ එදවස් මගඵල නිවන් ලබන්න සුදුස්සං ධර්ම දේශනා කළ යුත්තං දමනය කළ යුත්තං අනුශාසනා කළ යුත්තං තෝරා ගැනීමටයි. නැවත භික්ෂූන් වහන්සේලා දවල් කාලයේ කමඨහම් භාවනා වඩා බණ ඇසීමට කමඨහම් පිරිසුදු කර ගැනීමට මණ්ඩල මාලයට එකතු වෙනවා ධර්මශාලාවට එකතු වෙනවා. ඒ සංඝ පිරිස වෙනුවෙන් රාත්‍රී 10 දක්වා සරුවඥන් වහන්සේ කාලය ගන්නවා. ඒ සංඝ පිරිසගේ ප්‍රශ්න විසඳන්න, එවාගෙම ආවාද අනුශාසනා කරන්න, භාවනා කමඨහම් කියා දෙන්න, සමාත ජාතක දේශනා පවත්වන්න, සමාත විනී ශික්ෂාපද පනවන්න මේ ආදි කරුණු වෙනුවෙන් රාත්‍රී 10 දක්වා කාලය ගෙවනවා. බලන්න මොනතරම් අතරක් නැර සරුවඥන් වහන්සේගේ සේවය සිදු වෙලා තියෙනවද කියලා. ඊළඟ තුන් වහන්සේ රාත්‍රී 10 සිට 2 දක්වා විදිහේ දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණයන් සිද්ධ විද්‍යාධරයන් අසුරයන් ආදීන් වෙනුවෙන් කාලය ගෙවනවා. ඒ වෙලාවට දස දහසක් වලින් දෙවියෝද බ්‍රහ්මයෝද නොයෙක් විදිහේ දහම් ගැටළු ගොතාගෙන එනවා විසඳගන්න. ඉතින් එදා දවසේ පැමිණියා එසේ මෙසේ පිරිසක් නෙමෙයි ඉදිකටු මලක් තරම් තැන 60-70-80-90 තරම් සියුම් ආත්මමවාගෙන මේ අහස තලයේහි ඒ දෙවියන් බ්‍රහ්මයන් බණ ඇහිමිට පැමිණ සිටියා. ඒ සරුවඥන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වික්ත ප්‍රතිබල දක්ෂ දේවතාවේ ප්‍රශ්න ගාථාවක් ඉදිරිපත් කළා. බහූ දේවා මනුසාච මංගලානි අචින්තයුං ආකංක මානසුත්ථානං බ්‍රූහි මංගල මුත්තමං. ගෞතමයන් වහන්සේ බොහෝ දෙවියෝද බොහෝ බ්‍රහ්මයෝද බොහෝ මිනිසයෝද දෙලව දියුණුව පිණිස හේතු වෙන අභිවෘද්ධි කර මංගල ධර්මයන් කවරේද කියලා චින්තනය කළා, සාකච්ඡා කළා. නමුත් කිසි කෙනෙකුට බැරි වුණාය පිළිබඳව විනිශ්චයක් ලබන්න භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව උපදවා ඒ මංගල ප්‍රශ්නය අපට විසඳා වදාරණ සේකුවා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ මේ මහා මංගල සූත්‍රයෙන් ඉතාමත්ම වැදගත් මංගල ධර්ම 38ක් දේශනා කළා. උන්වහන්සේට පුළුවන් 38 නෙමෙයි කෝටියක් වුණත් මංගල ධර්ම දේශනා කරන්න. නමුත් ඒ අවස්ථාවට උචිත පරිද්දෙන් මිනිසයන්ට ධාර්මයේ පහසුක නිස මංගල ධර්ම 38ක් පමණක් දේශනා කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න වෙනවා මේ මහා මංගල සූත්‍රය ලොව පහළ වී වදාළ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක ලෙස දේශනා කරන සූත්‍රයක් බව. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පූර්ණ කාලේ අබුද්ධෝත්පාද කාලයකදී පවා උන්වහන්සේ පූර්ව බුද්ධ ශාසනවලදී අසා දරාගෙන තිබුණු පුරුද්ද අනුව තමන්ගේ ශ්‍රාවකයන්ට මේ මංගල සූත්‍රය ප්‍රකාශ කළ තියෙනවා. මහා මංගල ජාතක දේශනාවෙන් එක හොඳට පේනවා. උන්වහන්සේ වනගතව තවස් දන් පුරණ කාලයේදී 500කට වැඩි සිසු පිරිසකට මේ මහා මංගල ධර්ම දේශනාවක් කළ තියෙනවා. අබුද්ධෝත්පාද කාලවල පවා මහ බෝසතුන් වහන්සේලා මේ දේශනේ භාවිතා කළ හැටි එයින් පෙනී යනවා. එනිසා මේ මහා මංගල සූත්‍රය අලුත් දෙයක් නොවේයි, ආගන්තුක දෙයක් නෙමෙයි. අනන්ත සරුවඥන් වහන්සේලාගේ සුවිසුද්ධ වූ ශ්‍රී මුඛෙන් දේශනා වුණු බුද්ධ වචන පෙළක්. එනිසා මේ දේශනාව අවිජහිත දේශනා කියලා කියනවා. අවිජහිත කියන්නේ අත්හරලා නැහැ, කිසිම බුදු කෙනෙක් මේක අත්හරලා නැහැ දේශනා කළා තියෙනවා. එනිසා මේ දේශනාව වැදගත් වෙනවා. මේ දේශනාව අපි කටපාඩම් කරගන්නම ඕනේ. මේ දේශනාවේ තියෙන අර්ථය අපි හදාරන්නටම ඕනේ. මේ දේශනාව උදේ හවස අපි භාවිතා කරන්න ඕනේ. එපමණක් නෙමෙයි, මේ දේශනාව තුළින් තමාගේ සිත සමාධිමත් කරගනු පිණිස භාවනා මාර්ගයක් අනුගමනය කරන්නට ඕනේ. අපි මුලින් සඳහන් කළානේ භාවනා කමඨහනකින් තොර දේශනාවක් ධර්මයක් නැහැ කියලා. එනිසා සුවාසෝ දාසක් ධර්මස්කන්ධයෙන් භාවනා මාර්ගයක් කර්මස්ථාන මාර්ගයක් බව අපි එකහෙලා පිළිගන්නට ඕනේ. බලන්න, එදා රතන සූත්‍රයේ දෙසූ දවසේදී රතන සූත්‍රයේ දෙසුවේ විශාලා මහනුවර ත්‍රිවිධ භය සංසිඳවන්නේ. නමුත් එදා දවසේදී ඒ දේශනෙට සමන් දීගෙන සිටියේ පිරිස අතුරෙන් 84,000ක් දෙනා නිවන් දැක්කා. ඒ නිසා ඒක පිරිතක්ද වුණා, භාවනා මාර්ගයක්ද වුණා. ඒ වගේ මේ දෙවියන් බ්‍රහ්මයන් විශාල පිරිසක් මේ සූත්‍ර දේශනාව අවසානයේදී රහත්තුනේ, මඟඵල නිවන් ලැබුවේ මේක භාවනාවක් වන බැවිනුයි. ඒසා විශාල පිරිස පූර්ව ජාතීන් හිදී පූර්ව බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී මේ මංගල්‍ය ධර්ම භාවනා වශයෙන් පුරුදු කළ තිබුණු නිසායි ඒ ඇයට මේ ඇසූ පමණින් මඟඵල නිවන් ලබන්න පුළුවන් වුණේ. පින්නතුන් දන්නවා නේද, චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සතරපද ගාථාවක් හටපාඩම් කරගන්න බැරුව මාස 4ක් වෙහෙසුණා. අන්තිමේ සූරු අරින්න නියමුණානේ ආචාර්යයන් වහන්සේගෙන්. නමුත් සරුවඥන් වහන්සේ දන්නවා මේ කුඩා උවත් හත්වැරිදි උවත් මේ චුල්ලපන්තක කුඩා ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය භාග්යේ මහිමය. උන්වහන්සේ සුදුසු කමතහන දන්නවා. උන්වහන්සේ ගෙදර යන්න දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටි ඉස්සරහාට එක්කාසු කරගෙන වැඩලා සුදු පාට දිලිසෙන ලේන්සු කඩක් අතර දුන්නා. මේක අතක ගායින්ඩයි කියලා රජෝහරණම් රජෝහරණම් කියමින් වම් අත මතු පිට තියාගෙන දකුණු අතින් පිරිමඳින්න දුන්නා. ටික වේලාවකින් උන්වහන්සේගේ මේ දිලිසෙන ලේන්සු කිලුටු වුණා. ඒක උන්වහන්සේට භාවනාවක් වුණා. මේ කිලුටුනේ අතේ දාඩිය නිසා නේද? මේ අත කියන්නේ රෙදි රත්තරණෙන් හැදිච්ච දෙයක් නෙමෙයි නේද? සඳුන් අගිල් වැනි දෙයක් නෙමෙයි නේද? මේකේ තියෙන මොනවද? මේ සම්මස් නාර ඇට ඇට මිඳුළු දහඩිය නොයේ කුණුපු කොටස නේද කියලා හිතක් පහළ වුණා. ඒ හිත තුලින් හිත සමාධි වුණා. මුළු ශරීරයේම කොටස 32 පෙනුණා. හිත ධ්‍යාන සිතක් බාටපත් වුණා. ඊ අවස්ථාවේදී බුදුරැස් ධාරක් පෙනුණා. මේ බුදුරැස් ධාර තුලින් ගාථා 3ක්ද සමනට ඇහුණා. මේ දෙසුම් කෙලවර වෙනකොට හතරපද ගාථාවක් දරන්ට බැරුව හිටි මේ කුඩා ස්වාමීන් වහන්සේ එක තත්පර ගානකදී සෞකලේශනසා රහත් වුණා. මේ මොන පුදුමයක්ද? පූර්ව ජාතියකදී, මුනාසේ පෙර ජාතියකදී රජ කෙනෙක්ව ඇතා පිට නැංගි වීථි සංචාරයේ කරද්දී මුහුණට දහඩිය වැටි උතුරු සළුවෙන් මුහුණ පිහ දැම්මා. ඒ වෙලාවේ තේරුණා මේ දහඩියෙන් කිලුටු වෙච්ච උතුරු සළුව මේ කිලුටුනේ ශරීරය අසුබයි 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 පිළිකුලයි කුණපු කොටසක් නේද කියලා හිතට වැටුණා. මේ පෙර වාසනාවට හිතට යෝනිසෝ මනසකාරයේ පහළ වූ හැටි මෙන්න මේ කියන අරමුණ තමයි එදා රහත් වෙඳුන් වහන්සේට හේතු වුනේ. ඒ වාගේ අර මංගල සූත්‍රයේ අසූ පමණින් මඟඵල නිවන් ලැබුණේ ඒ දෙවියෝද බ්‍රහ්මයෝද පූර්ව බුදුසසුන්හිදී බුදු ශාසනයන්හිදී මහා මංගල ධර්ම භාවනාත් නඟල පුරුදු කරගෙන තිබුණා. ඒ වාගේ අපිත් මේවා භාවනා වශයෙන් පුරුදු කරගෙන සිටියොත් අපටත් කවදාරේ ඒ මංගල ධර්ම අසූ පමණින් මඟඵල නිවන් ලබන්නට හේතුවක් වෙනවා. එනිසා අපට ලැබෙන හැම දහම් පදයක්ම යෝනිසු මනසකාරයෙන්ගෙන නුවණින් මෙනෙහි කරමින් භාවනාත් නඟන හැටියට පුරුදු වීම වැදගත් වෙනවා. එනිසා දැන් මේ මහා මංගල සූත්‍රයේ තියෙන කරුණ ටික ඉස්සෙල්ලා අපි හදාරමු. ඒ කරුණ ටික අනුව ඉන් අනතුරුව මේක භාවනාත් නඟන හැටි තේරුම් කරගනිමු. මේ දේශනාවේ සඳහන් වෙනවා ගාථා පෙළෙහි මංගල්‍ය ධර්ම 38ක්. මේ මංගල්‍ය කියන්නේ කුමක්ද? අද කාලේ මංගල්‍ය කියන වචනේ බොහෝ සෙයින් භාවිතා වෙන ලෞකික දෙයකට පමණයි. විවාහ මංගල්‍ය, ඒ වගේම වෙනත් මංගල්‍ය වචන පාවිච්චි වෙන්නේ ලෞකික දෙයකට පමණයි. නමුත් මේ මංගල කියන වචනය ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි කර සියල්ලට සාධාරණ වචනයක්. ඒ කියන්නේ පාපයන් නසන, පිරිහීම නසන, පිරිහීම නැති කරන, දියුණුව ඇති කරන, දියුණුවට දොර හරින දේ තමයි මංගල්‍ය කියලා කියන්නේ. සුබ යහපත් දේට. එතකොට මෙහිදී මේ මංගල කියන වචනයෙන් කියවෙනවා කරුණු 38ක්. එමනවාද පළවෙනි කාරණය මේ මාතෘකා කළ ගාථාවේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමුත්තමං. කරුණු තුනක් මෙතන දැක්වෙනවා. අසේවනාච බාලානං ඒතං මංගලමුත්තමං, පණ්ඩිතානංච සේවනා ඒතං මංගලමුත්තමං, පූජාච පූජනීයානං ඒතම් මංගලමුත්තමං කියන මේ මංගල වචනේ පද තුනටම සම්බන්ධයි. බාලයන්, පාපමිත්‍රයන්, අසත්පුරුෂයන්, ද්‍රෝහී පුද්ගලයන් ආශ්‍රය නොකිරීම. එතන පුද්ගලයන් පමණක් නෙමෙයි. බාල පුද්ගලයනොත්, බාල ක්‍රියාවන් කියන්නේ පාප ක්‍රියාවනොත්, පාප වචනයනොත්, පාප චේතනාවනොත් ආශ්‍රය නොකිරීම, පාපක් ක්ලේශේනොත් ආශ්‍රය නොකිරීම අසේවනාච බාලානං කියන වචනයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් බාල පුද්ගලයන් හැටියට හඳුන්වන්න තියෙන්නේ පාපක් ක්‍රියාවන්, පාප චේතනාවන්, පාප වචන, පාපක් ක්ලේශයන් ඇති సంతානයි. ඒ වගේ సంతාන වලින් වැළකීම කියනකොට පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීමත්, ඒ පුද්ගලයන්ගේ සතු පාපක් ක්‍රියාවන්ගෙන් වැළකීමත්, පාප වචනයන්ගෙන් වැළකීමත්, පාප චේතනාවන්ගෙන් වැළකීමත්, පාපක් ක්ලේශයන්ගෙන් වැළකීමත් සියල්ල අසේවනාච බාලානං කියන පළමුවෙනි මංගල ධර්මයට කියවෙනවා. එතකොට එයින් පැහැදිලි වෙන්නේ යම්කිසි කෙනෙක් ඒ වාගේ බාල පුද්ගලයන්ගෙන්, බාල පාප ක්‍රියාවන්ගෙන්, පාප වචනයන්ගෙන්, පාප සිටිවිලි වලින්, පාප චේතනා වලින්, පාපක් ක්ලේශයන්ගෙන් වැළකී සිටිනවා නම් ඔහුට දියුණුව සැලසෙනවා. ඔහුගේ පිරිහීමක් වන්නේ නැහැ. ඔහුට නියම නිසිමඟ නැත්නම් දියුණුවේ දොරටු ඇරෙනවා, පිරිහීමේ දොරටු වැහෙනවා. ඒ නිසානේ අප මහා බෝසතාණන් වහන්සේ අර අකීර්ති බෝධිසත්ව කාලයේ සක්දෙව් රාජ ඉදිරියේ කියලා තියෙන තමන්ගේ ප්‍රාර්ථනාවක් බාලන්න පස්සේ නසුනේ නෙච බාලේන සංවතේ බාලේනල්ලාප සල්ලාපන්න කරේ නොචරෝචයේ. අඥාන සත්පුරුෂ බාල පාපි මිත්‍රයන් ගැන අහන්ත නොවේවා, දකින්ත නොවේවා, ආශ්‍රය කරන්ට නොවේවා, කතා කරන්ට නොවේවා, ඒ ඇයගේ කතාවක් මට ප්‍රියමනාප නොවේවා. ඊවස්සය සක්දෙව් රජ ඇහැවා, ඇයි එච්චර බාලයාට අප්‍රිය අප්‍රසන්න? ඒ වෙලාවේ අකීර්ති බෝසතුන් වහන්සේ කිව්වේ බොහෝම ලස්සන පැහැදිලි තේරුමක්. අනයන්නේ ඇති දුම්මේදෝ අදුරායන් නියොංජෙති දුන්නයෝ සෙයසෝ හෝති සම්මාබුත්තෝ ප්‍රකුප්පති විනයන්සෝ නජානාති සාදුතස් හදස්සන. ඒ කියන්නේ බාල පාපමිත්‍රයා නොමග යනවා, ආශ්‍රය කරන්න නොමගටම හරවනවා. ඒ වගේම අයහපත් දේ යහපත් හැටියට පිළිගන්නවා, යහපත් දේ අත්හරිනවා, පිළිකුල් කරනවා. ඒ වගේම ඔහුට ආවාදයක් අනුශාසනාවක් කලියට වහාම කෙපෙනවා. ධර්මයක් විනයක් ඔහු දන්නේ නැහැ. ඔවුන්ගෙන් වැළකී සිටීම මා බලාපොරොත්තු වන නිවන් ගමනට උපකාරයක්. මේ නිසා පාප මිත්‍රයන්ගෙන් වැළකීම අවශ්‍ය බව බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා මේ පළවෙනි මහා මංගල සූත්‍රයෙන් කියවුනේ අත් හරිය යුතු ධර්ම කොටසයක්. පුද්ගලයන් වශයෙන්ොත්, එවාගේම ක්‍රියාවන් වශයෙන්ොත්, වචන වශයෙන්ොත්, චේතනා වශයෙන්ොත්, හිතේ අපිරිසුදු ක්ලේශයන්ගේ වශයෙන්ොත් අත් හරිය යුතු දේවල් අසේවනාච බාලානං කියන පළවෙනි මංගල්‍ය ධර්මයෙන් කියවුණා. දෙවැන්නේ කියවෙන්නේ පන්දිතානංච සේවන, කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම. කල්‍යාණ මිත්‍රයන් කියන්නේ නිති පන්සිල් රකින්න, පොහොයට සීල් රකින්න, එවාගෙම සද්ධා සම්පන්න, සීල සම්පන්න, සෘත සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න, ඉවසිලිවන්ත, කරුණාවන්ත, පරෝපකාරී කෙරෙහි හිත ඇලුණු, අනුන්ගේ දුකෙහිදී හිත උණුවෙන, එවාගෙම නිතරම තමාගේ සැපයට වඩා අනුන්ගේ සැපයට කැමැති, අනුන්ගේ සැප දියුණුව කැමැති, මේ වාගේ සත්ගුණ ඇති උතුමන් කියනවා කල්‍යාණ මිත්‍රයෝ. එයින් මුල් තැනගන්නේ ලෞතුරා බුදුවරයන් වහන්සේලා. දෙවෙනි තැන ගැනෙන්නේ පසේ බුදුවරයන් වහන්සේලා. තුන්වෙනි තැන ගැනෙන්නේ රහතන් වහන්සේලා. ඉන් මෙහා දෙමව්පියන් ගුරු උතුමන් සියල්ලෝම කල්යාණ මිත්‍රයන් හැටියට ගැනෙනවා. එතකොට ඒ කල්යාණ මිත්‍රයනොත්, කල්යාණ ක්‍රියාවනොත්, කල්යාණ වචනත්, කල්යාණ චේතනාවත්, කල්යාණ උතුම් ගුණ ධර්මත් අපි අනුගමනය කරනවා නම් ඒකට කියනවා පණ්ඩිතානංච සේවන. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට කවදාකවත් පිරිහීමක් වෙන්නේ නැහැ. මෙලව දියුණුව, පරලොව සුගතිය, සාන්ත නිවනක් සිද්ධ වෙනවා. එනිසා ඒක මංගල ධර්මයක්. අකීති බෝධිසත්වයන් වාසයේ පිළිබඳව තමන්ගේ පැතුමක් කියලා තියෙනවා. ඒකෙන් පේනවා මේ බෝධිසත්ව කාලයේ පවා මේ වවුන් වහන්සේ බලවත් අදිෂ්ඨානෙන් පුරුදු කරගෙන ආ බව. ධීරං පස්සේ සුනේ ධීරං, ධීරේන සහ සංවසේ ධීරේන අල්ලාපසල්ලා පන්තංකරේ සංච රෝචේ. සිල්වත්, ගුණවත්, නැනවත්, උදාර අදහස් ඇති, ප්‍රණීත අදහස් ඇති, කල්යාණ ගුණ ඇති සත්පුරුෂ උත්මයන් ගැන මට අහන්නත් ලැබේවා, දකින්නත් ලැබේවා, ආශ්‍රය කරන්නත් ලැබේවා, කතා කරන්නත් ලැබේවා, එවැනි උතුමන්ගේ වචන මට ප්‍රියමනාප වේවා. මේ උන්වහන්සේගේ පැතුමක්. සද්දු රජාව ඇයි එච්චර කල්යාණ මිත්‍රයාටම ලැබි? උන්වහන්සේ කිව්වා කල්යාණ මිත්‍රයා සුමඟ යන්නේ, ආශ්‍රය කරන්න හරවන්නේ සුමඟට. අයහපත් දේ අයහපත් හැටියට දැන ඒකත් හරිනවා, යහපත් මඟ අනුගමනය කරනවා, ආවාදයක් අනුශාසනාවක් තුන්විත දොහොත් මුදුනෙන් පිළිගන්නවා, ධර්මයේ විනය ඔහුට තේරෙනවා. එවැන්නෙකුගේ ආශ්‍රය මෙලව පරලව දෙලව දුණුවට හේතුවක් වෙනවා කියන එක පහදා දුන්නා. මෙන්න මේක නිසා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම මෙලව දුණුව පරලව සුගතිය සාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක්. තුන්වෙනි කාරණේ පූජාච පූජනීයානම්. මෙතන පූජා කියන වචනින් කියවෙන්නේ ගරු කටයුතු බවයි. පූජ යජ පූජ කියන මේ ධාතුයෙන් නිපන් පදයන්ගෙන් ගැනෙන්නේ ගරු කිරීමයි. දැන් අපි බුද්ධ පූජාව, එවාගේ පහන් පූජාව, මල් පූජාව, සුවඳ පූජාව, ඔය වගේ පූජා කියන වචනේ කියවෙන්නේ ගරු කිරීමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහන් දල්වනවා, මේකට කියන පහන් පූජාව. ඒ කියන්නේ පහනින් ගරු කිරීමයි. ඒක පරිත්‍යාගයෙන් නෙමෙයි, ගරු කිරීමයි. අපේ පහණෙන් සරුවඥන් වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේට අපේ පහණෙන්වත්, සුවඳින්වත්, මලෙන්වත්, එහෙම නැත්නම් කොඩියෙන්වත්, ගිලම්පසෙන්වත් වෙන දෙයකින් වැඩක් නැහැ උන්වහන්සේට. අපි කරන්නේ ගෞරව කිරීමක්. උන්වහන්සේ ජීවමානව සිටිය අවස්ථාවකන ඒ අපේ ගෞරවය අපි ඕජයට පවත්වනවා. ඒක නැවත සංකේතවත් කරමින් අනුස්සති භාවනාවක් වැඩෙන්නටයි මේ බුද්ධ පූජා පවත්වන්නේ. යාඥාවක් එහෙම නෙමෙයි. එතකොට ඒ කියන බුද්ධ පූජාවැනි පූජා වස්තු කතා වලින් අපිට පෙනෙන්නේ ගෞරව කිරීමයි මේ පූජා කියන වචනින් ගන්නේ. එතකොට ගෞරව කටයුතු උතුමන් නම් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා, සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා, දෙමව්පියන් ගුරු උතුමන්, කලණ මිතුරන් සියල්ලෝම ගරු කටයුතුයි. එවාගේ මේ උතුමන් වෙනුවෙන් තියෙන සංකේත වස්තුත් ගරු කටයුතු වෙනවා. බුද්ධ මන්දිරය, චෛත්‍ය රාජන් වහන්සේ, බෝධීන් වහන්සේ, යටත් පිරිසෙන් බෝ පත්නේට පවා අපි ගරු කරනවානේ, බෝ මුලට පවා ගරු කරනවානේ. ඒ ගෞරව කිරීම තමයි පූජාච පූජනීයානං කියන්නේ. එනිසා ඒ පිද්‍ය යුත්තා වූ පූජනීය උතුමන් වෙත කයින් වචනින් සිටිනුත් ගෞරව සම්ප්‍රයුක්තව පවතිනවා නම් ඒක පූජාවක්. ඒ පූජාව මෙලව දුණුව පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන බැවින් මහා මංගල ධර්මයක් වෙනවා. මෙන්න මේක නිසා මේ කරුණු තුන ඒ තම්මංගල මුත්තමං කියන එක වචනේම ගොනු කරලා පෙන්නවා. ඊළඟට දෙවෙනි ගාථාවෙන් කියනවා කරුණු තුනක්. පතිරූපදේශ වාසෝචේ පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනි ධිච ඒ තම්මංගල මුත්තමං. ඒ කියන්නේ සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් ඇතුළත් ඇත්තාවෝ වාසය කරන්නා ප්‍රදේශයක්. ඒ වගේම දන් දීම, සිල් නැකීම, භාවනා කිරීම, බණ ඇසීම ආදී ආගමික වතාවත් වලට සුදුසු පරිසරයක් ඇති ප්‍රදේශයක, කොටින්ම කියනවා නම් තුනුරුවන් පවත්නා ප්‍රදේශයක උපදිනවා නම් ජීවත් වෙනවා නම් ඒක පතිරූපදේශ වාසය. ඒ කියන්නේ දකින්ද, අහන්ද, ආශ්‍රය කරන ලැබෙන කල්යාණ මිත්‍රයන්, දන් දෙන, සිල් රකින, භාවනා කරන, මෙත් වඩන, ගුණ වඩන සත්පුරුෂයන් ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ කල්යාණ මිත්‍රයන් වාසය කරන ප්‍රදේශයේ පතිරූප දේශ වාසය. ප්‍රතිරූප දේශ වාසයක ඉන්නකොට තමාට ඉදිරිපත් වෙන සීලු ගැටලු, සීලු ප්‍රශ්න විසඳ ගන්න පහසුවක් වෙනවා. ඒ වගේම තමාට ගෙවි ගෙවි යන දවසින් වැඩි ප්‍රමාණයක් මෙලව දුණුවට පරලෝ සුගතියට සාන්ත නිවනට වෙන් කර ගනිමින් තමාගේ ජීවිතෙන් උසස්ම අර්ථයක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ පතිරූප දේශ වාසයක සිටීමෙනුයි. ඒක පළවෙනි මංගල කාරණයක්. එතකොට ප්‍රතිරූප දේශ වාසයක වාසය කිරීමෙන් තමාට මෙලව දුණුවත් පරලෝ සුගතිය සාන්ත නිවනත් ඒකාන්තයෙන් සැලසෙනවා. නිසායක මංගල ධර්මයක්. දෙවෙනි කාරණේ තමයි පුබ්බේච කත පුඤ්ඤතා. ඒ කියන්නේ හැම සත්‍යයකම කළපින් ඇත්තෝ. නමුත් ඒක මතු කරගන්නට ඕනේ. කළපින් ඇති බව හැමෝටම තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒක මතු කර ගැනීමේ උපහාය මාර්ගයක් තියෙනවා. ඒකට කියනවා සම්මා ප්‍රයෝග සිද්ධි. සම්මා ප්‍රයෝග කියලා කියන්නේ අපි තුන්දොර සංවර කරගෙන තුන්දොරින් දුසිරිත දුරු කරමින් සුසිරිත වල හැසිරෙනවා නම් ඒකට කියනවා ප්‍රයෝග කියලා, සම්මා ප්‍රයෝග. මේ සම්මා ප්‍රයෝග කරන කොටයි පෙර කරන ලද පින්ඵල මතුවෙන්නේ. නිදසුනක් වශයෙන් අපි ගන්නවා නම් දිනක් අජාසත් රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහැවා පළමුනි දවසේම ස්වාමීනි මේ බුදු ශාසනයෙහි පැවිදි වුණාම සාමාන්‍ය ඵල කියන්නේ පැවිදි වීමේ අනුසස් තියනවාද කියලා. ඒකෙන් ඵලයක් මෙලව ලැබෙනවාද? සාන්දෘෂ්ටික ඵලයක් මෙලව ලැබෙනවාද? බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට කරුණු පහද දුන්නා. එයින් පළමිනේ කාරණේ පෙන්වනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහැවා මහරජේ උබේ රටේ දාසයෙක්. උබේ රටේ ගෙවල් වල රජ මැඳුරේ හරි දාසකම් කරන දාසයෙක් මේ ශාසනේ පැවිදි වුණා කියලා හිතන්න. පැවිදි වුණා මොකද කරන්නේ? අනේ ස්වාමීනි මම ගිහින් පා අල්ලලා වඳිනවා. පසක පියතුල වඳිනවා. මම සිව්පසයෙන් පරිත්‍යාග කරනවා. මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. අයමත් දාසකමට ගන්නවාද? නෑ ස්වාමීනි, මම බොහෝම ආදරයෙන් ගරුත්වයෙන් ඒ ස්වාමීන් වහන්සේට සැලකනවා. මහරජෙ මින්න බලන්ද ප්‍රයෝග සම්මා ප්‍රයෝගයේ නිසා කියන යහපත් පිළිවෙත නිසා පුද්ගලයාගේ පෙරපින් මතුවෙච්ච හැටි. දාසයා දාසකම් කරපු පුද්ගලයා සසුන්ගතව පැවිදුණාම කටේ මහරජුරුවන්ගෙන් වැඳුම් ලබන්න සුදුසුනා නේද? මේක සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයක්. මේ වාගේ එකක් මේ ආශයක් පහද දුන්නා. මේ රටේ අයබදු ගෙවෙන මිනිසෙක්, අයබදු ගෙවෙන මිනිසෙක් පැවිදි වුණා. පැවිදි වෙනකොට මහරජුරුව ගිහිල්ලා නැවත එතනත් ආපසු ගිහිගෙට ගන්නවාද? ඔහුගේ ආදායම් බදු අය කරනවාද? නෑ, මම බොහොම ගරු කරනවා, වඳිනවා, සිව්පසයෙන් පූජා කරනවා. ඒවත් සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵල. මේ වාගේ අර සම්මා ප්‍රයෝග කියන උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරනකොට ඕනෑම පුද්ගලයෙකුට පෙර කරන ලද පින්ඵල මතුවෙනවා. හැම මිනිසෙකුටම පින්ඵල තියෙනවා. ඒ කියන්නේ අපට හොඳ දෑසක්, හොඳ දෙසවනක්, හොඳ දෑතක්, හොඳ දෙපායක්, හොඳ සිරුරක්, හොඳ මනසක් මේවා ලැබිලා තියෙන්නේ නිකන් නෙමෙයි, පෙර කරන ලද මහා පින්කම් වල ඵල විපාකයෙන්. ඒවා අපි නැවත නැවත අලුත් වැඩියා කරගන්නට වර්තමාන වශයෙන් හිත නුවණින් හසුරුවමින් කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් කල්පනා කරමින් කර්ම විපාක තියෙන බව, මෙලව පරලව තියෙන බව, එවාගෙම කුසල් අකුසල් වල ඵල විපාක තියෙන බව තේරුම්ගෙන අකුසලෙන් වැළකී කුසලක් ව්‍යාවන් ඉතුන්දර යොදවනවා නම් ඒ සම්මා ප්‍රයෝග ප්‍රත්‍ය නිසා හොට පින්ඵල මතුවෙනවා. ඒ පින්ඵල මතුවීම නිසා ඒක පුබ්බේච කත පුඤ්ඤතාව නිසා ඔහු මෙලව දියුණු වෙනවා, පරලව සුගතියට යනවා, කෙලවර සාන්ත නිවනට සපත් වෙනවා. මේක නිසා මංගල ධර්මයක්. අනික් කාණේ තමයි අත්ථ සම්මා පණිදි. අත්ථ සම්මා පණිදි කියන්නේ මෙතන අත්ථ හැටියට හඳුන්වන්නේ චිත්ත සංතානයයි. චිත්ත සංතානය සම්මා පණිදි යහපත්සේ පිහිටුවා ගැනීම. යහපත්සේ පිහිටුවා ගැනීම කියන්නේ අකුසල සිටිවිල්ලක් පහළ වෙන්නේ නැදී අකුසල වචනයක් කියවෙන නොදී, අකුසල ක්‍රියාවක් සිදුවෙන නොදී, තමාගේ සිත ධර්මකාමී සිතක්, ධර්මඡන්දය ඇති සිතක්, ධර්ම ගරුත්වය ඇති සිතක්, දහමට නැමුණු සිතක් බවට පත් කර ගැනීමයි. මේක ඉතා වැදගත් වෙනවා. මේ ධර්මකාමීත්වයේ තියෙනවා නම් පුද්ගලයා කවදාකවත් පිරිහෙන්නේ නැහැ. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාන්‍යයෙන් කවදාකවත් පිරිහෙන්නේ නැහැ. මෙලව දුණු වෙනවා, පරලව සුගතිගාමි වෙනවා, කෙලවර සාන්ත නිවනට සපත් වෙනවා. නිසයක මංගල ධර්මයක්. ඊළඟ ගාථාවේ කියවෙනවා මංගල්‍ය කරුණු හතරක්. ඒ කියන්නේ බාහු සත්‍යන්ත සිප්පංච විනයෝ චසුසික්කිතු සුභාසිතා කියා වාචා ඒ සම්මංගලමුසු. ධර්මයේ පිළිපන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකි, සතර අපායට වැටෙන පාරෙන් වැළකි, නිවන් මඟට කාණේ තමයි දැහැමි ශිල්පියන්, ප්‍රාණඝාතාදී පවක් නොවෙන ධාර්මික ශිල්පියන් ඉගෙන කියාගෙන ඒ අනුව දැහැමින් ජීවත් වීම. ඒකත් මෙලව පරලව සුභසිත සලසන මහා මංගල ධර්මයක්. අනික සුවිනීත විනය. සුවිනීත විනය කියන්නේ අපේ ජීවිතයේ යම් කිසි රූලක යවන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙනවා ගමන් මාර්ග ඕන තරම්. එයින් අපි තෝරගන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකි, සතර අපායට වැටෙන පාරෙන් වැළකි, නිවන් මඟට සුගති මඟට යන රූල අපි ගමන් කරන්නට ඕනේ. ඒ සඳහා තියෙනවා සංවර විනය කියලා උතුම් පිළිවෙතක්. අපි දැන් පංච සීලය, ආජීවස්තමක සීලය, අෂ්ටාංග සීලය, නවංග සීල, දස සීල, සාමනිර සීල, කෝටියක් සංවර සීල ආදි වශයෙන් රක්නා සීලයේ පමණක් නෙමෙයි සදොර සංවර කර කාණේ තමයි දැහැමි ශිල්පියන්, ප්‍රාණඝාතාදී පවක් නොවන ධාර්මික ශිල්පියන් ඉගෙන කියාගෙන ඒ අනුව දැහැමින් ජීවත් වීම. ඒකත් මෙලව පරලව සුභසිත සලසන මහා මංගල ධර්මයක්. අනික සුවිනීත විනය. සුවිනීත විනය කියන්නේ අපේ ජීවිතයේ යම් කිසි රූලක යවන්නට ඕනේ. අපේ ජීවිතයේ තියෙනවා ගමන් මාර්ග ඕන තරම්. එයින් අපි තෝරගන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකි, සතර අපායට වැටෙන පාරෙන් වැළකි, නිවන් මඟට සුගති මඟට යන රූල අපි ගමන් කරන්නට ඕනේ. ඒ සඳහා තියෙනවා සංවර විනය කියලා උතුම් පිළිවෙතක්. අපි දැන් පංච සීලය, ආජීවස්තමක සීලය, අෂ්ටාංග සීලය, නවංග සීල, දස සීල, සාමනිර සීල, කෝටියක් සංවර සීල ආදි වශයෙන් රක්නා සීලයේ පමණක් නෙමෙයි සදොර සංවර කර ගැනීම වශයෙන් ආත්ම දමනය කරගෙන තමාගේ ජීවිතයේ සංවර සීලී ජීවිතයක් බවට පමුණුවා ගන්නට ඕනේ. වැඩිහිටියන්ට ගරුත්වය ඇතුව, ධර්ම ගරුත්වය ඇතුව, අනුන්ට හිංසාවක් පීඩාවක් නොවන හැටියට තමාගේ ජීවිතයේ සංවර සීලීව පවත්වා ගන්නවා නම් මේකට කියන සුවිනීත විනය. මෙය මෙලෝදී වුණු පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. එවාගේම සුභාසිතාචාවාචා. ඒක ඉතාම වැදගත් වෙනවා. අපේ මේ දෙතොලින් නිකුත් කරන වචන පෙළ අනුන්ද වේදනාවක් නොවනසේ, මුසාවක් නොවනසේ, කේලමක් නොවනසේ, නපුරු වචනයක් නොවනසේ, හිස් වචනයක් නොවනසේ, තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලවටත් දෙලොවටම වැඩදායක වන යහපත් වචනයක් සිහිනුවණින් කතා කරනවා නම් ඒකට තමයි සුභාසිත වචන කියන්නේ. සුවාසූදාසක් ධර්මස්කන්ධයේම සුභාසිත වචන. මේවාට අනුව මෙලව පරලව දෙලොවට වැඩදායක වචන පාවිච්චි කිරීම සුභාසිත වචන. මේක මෙලව දියුණුව පරලව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. ඊළඟ ගාථාවේ කියවෙන හතරක් කරුණු. මාතා පිතූ පට්ඨානය, පුත්තදාර සංඝාය, අනාකුල කම්මන්තය. මව්පිය දෙපළ අපේ බ්‍රහ්මයෝ, අපේ දෙවියෝ, අපේ මුල් ගුරුවරු, අපට බුදුරජාණන් වහන්සේ මෙන් පිහිට වෙන කල්යාණ මිත්‍රයෝ, අපෙන් පුදසත්කාර ලබන්නේ සුදුසු පින්කෙත මව්පියෝ. ඒ මව්පියන් උදෙසා දරුවන් විසින් කරුණු පහකින් වන්දනා කිරීමක් වගේම යුතුකම් පහක් ඉෂ්ට කළ යුතුයි කියලා සිගාලෝවාද සූත්‍රය කියලා තියෙනවානේ. ඒ කරුණ අනුව පැවැතීම තමයි මාතා පිතූ පට්ඨාන. පුත්ත දාරස්ස සංඝහෝ කියන මේක කොටස් දෙකකට බෙදෙනවා. දූපුතුන්ගේ සැලකීම හා තමාගේ භාර්යාවට සැලකීම. දූපුතුන්ගේ සැලකීම දෙමව්පියන් සතු යුතුකම් පහක් තියෙනවා. ඒ වෛෂ්ඨ කිරීම. ඒ වගේම ස්වාමි පක්ෂයේ විසින් භාර්යාවට ඉෂ්ට කළ යුතු යුතුකම් පහක් තියෙනවා. ඒ වෛෂ්ඨ සිද්ධ කිරීම. අනාකුලාච කම්මන්තා කියන්නේ මිත්‍යා ආජීවයෙන් තොරව දැහැමින් ජීවත් වීම. මේ කරුණු හතර මෙලව දුණුව පරලව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟ ගාථාවෙත් තියෙනවා කරුණු තුනක්. කරුණු හතරක්. ඒ කියන්නේ දාන, ධම්මචර්යා, ඥාතකානංච සංඝෝ, අනවජ්ජානිකම්මා. ආමිෂ දාන, ධර්ම දානයන් පුරුදු කිරීමත්, එවාගේම දස කුසල ධර්මයට අනුවම ජීවත්වීම, ඥාතීන්ද ආමිසින් සහ ධර්මයෙන් සැලකීමත්, ඥාතීනවන සියලු ජනතාවට පරෝපකාර සඳහා වැඩ හැසිරීමක් කියන කරුණු හතරද මෙලව දුණු පරල සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟ ගාථාවේ තුනක් සඳහන් වෙනවා. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්‍රමාදෝච ධම්මේසු. පාපයන් කෙරෙන්න දුරින්ම දුරුවීමත්, මද්‍යපානයෙන් සදාට වැළකීමත්, එවාගේම දාන සීල භාවනාදී ලොවි ලෝතුරාසුව ගෙන දෙන කුසල ක්‍රියාවන් කිරීමෙහි අප්‍රමාද වීමත් කරුණ තුන මෙලව දුණෝ පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම තුනක්. ඊළඟ ගාථාවේ තියෙන මංගල්‍ය කරුණු පහක්. ගාරවෝච නිමාතෝච සන්තුට්ඨීච කතඤ්ඤතාච කාලේන ධම්මසවණ. ගරු කටයුතු තුමන්ට ගෞරව කිරීමත්, යතහත් පැවැත්මෙන් නිහතමානීව ජීවත් වීමත්, ලද පමණින් තෘප්තිමත් සතුටු වීමත්, කළගුණ සැලකීමේ ගුණයත්, එවාගේම බුදුබණ ඇසීමේ ප්‍රියමනාප භාවයත් කරුණු පහ මෙලව ජුණුව පරල සුගතිය සාන්ත නිවැගෙන දෙන මහා මංගල ධර්ම පහ. ඊළඟ ගාථාවේ හතරක් දේශනා කළා. ඒ කියන්නේ කන්තිච සෝවචස්සතාච සමනානංච දසනං කාලේන ධම්මසාකච්ඡා. සෑම අනිෂ්ඨ අරමුණක්ම සිහිනුවනින් ඉවසීම කියන කන්ති. එවාගේම වැඩිහිටියන්න සිල්වත් ගුණවත් උතුමන්න සුවච කීකරුව, දෙමව්පියන්න සුවච කීකරුව පැවතීමත්, සිල්වත් ගුණවත් උතුමන් වෙත ගෞරව සම්ප්‍රයුක්ත නෙත් ඇර දැකීමත්, එවාගේම සුදුසු අවස්ථාවන්හිදී බුදුබණ පිළිබඳව සාකච්ඡාවත් කරුණු හතර මෙලව දුණුව පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. ඊළඟට සඳහන් වෙන්නේ කරුණු හතරක්. ඒ කියන්නේ තපෝච බ්‍රහ්මචාරියංච අරිය සත්‍යාන දසනම් නිබ්බාන සච්ච කිරියාච. තපෝ කියන්නේ මෙතන ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රිය දමනය කුසල කිරීමේ වීරිය කියන දෙකම තපෝ කියන වචනින් කියවෙනවා. බ්‍රහ්මචාරියං කියන පදයේ තියෙනවා තේරුම් 12ක්. එයින් මෙතන ගැනෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ගුණ පුරුදු කිරීමත්. සීල සමාධි ප්‍රඥා. අරිය සත්‍යාන දසනම් කියන්නේ ලෞකික ඥානිනුත් ලෝකෝත්තර ඥානිනුත් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ආරි සත්‍ය ආબોධ කර ගැනීම. නිබ්බාන සත්‍ය කිරියාච කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල සිත් වලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එයින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ලෝකෝත්තර අවස්ථාවක්. එතකොට ඉතිරි මේ මංගල ධර්ම මෙලව දුණුව පරලොව සුගතිය සාන්ත නිවනගෙන දෙන බැවින් මහා මංගල ධර්ම. ඊළඟ ගාථාවේ සඳහන් වෙන්නේ අන්තිම ඒ මා මාතෘකා කළ ගාථාවේ සඳහන් වෙන කරුණු හතරයි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං ගිරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ලෝක ධම්මේහි පුත්තස්ස, ලෝකයේට කාටත් සාධාන ධර්මතා අටක් තියෙනවා. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා සැප දුක්. මේවා කොම ලෝකේ සෑම දිනාටම පෙරලියගෙන එනවා. එයින් ලාභ යස ප්‍රශංසා සැප කියන මේ හතරේදී ලෝභයෙන් පුජ්‍යලයා කම්පණයටපත් වෙනවා. එවාගෙම අලාභ අයස නින්දා දුක් කියන මේවාෙහිදී පුජ්‍යලයා දේශයෙන් කම්පා වෙනවා. මේ දෙකටම හේතුව මෝහයයි. මෝහය නිසා ලෝභාදීන් කම්පණය වෙනවා, එවාගෙම ලාභාදීන් කම්පණය වෙනවා, එවාගෙම මෝහය නිසා අලාභ ආදීෙහිදී කම්පණය වෙනවා. යම් කෙනෙකුගේ සිත මේ කියන අටලෝ දහමෙහි නොසැලේ නම්, ලෝභයෙන්වත් දේශයෙන්වත් නොසැලේ නම්, කම්පණය නොවේ නම්, ඒක මංගල ධර්මයක්. ඒක නික්ලේශි රහතන් වහන්සේලාට ස්ථීරව පිහිටනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අප විසින් ඒක අනුගමනය කරමින් උත්සාහයෙන් පුරුදු කරගත යුතු දෙයක්. අටලෝ දහමින් කම්පා නොවන ශක්තිය, ඒක මෙලව දුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස හේතු වෙන මංගල ධර්මයක්. අශෝකං, ඒකනේ ශෝක වෙන තැන්වලදී ශෝක නොවී සිටීම, ඒක රහත් ගුණයක්. රහත් වෙන තුරු පුරුදු කරන්නට ඕනේ. විරජං, ඒ කියන්නේ අරමුණකදී කෙලෙස් උපදින ස්වභාවය. සදුරට ලැබෙන අරමුණවලදී කෙලෙස් උපදින්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ විදිහට අයෝනිසෝ මනසිකාරය රහතන් වහන්සේලාට නැහැ. නමුත් අප විසින් ඒ අයෝනිසෝ මනසිකාරයේ නූපදනාසේ පුරුදු වෙන්නට ඕනේ. කෙලෙස් නූපදන හැටියට. අනික තමයි හේමං. හේමං කියන්නේ නිර්භයතාවය. ලෝකේ බය වෙන්න කරුණු හතරයි තියෙන්නේ. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුර්ගති භය. තමාම තමා කරගත්ත පාපයන් ගැන තමා බය වෙනවා. පරානුවාද භය කියන්නේ තමන්ට අනුන් කරන දෝෂ ආරෝපණයන්ගෙන් බයටපත් වෙනවා. අන ඒ වගේම රජදරුවන්ගෙන් පාලකයන්ගෙන් ලැබෙන දඬුවම් නිසා බය ඇති වෙනවා. ඒවත් නැතත් හුස්ම ටික නැවතෙනකොට පාරලවදී විඳින්න තියෙන සතර අපා දුක ගැන බය වෙන්න සිදු වෙනවා අනාගතේ. මෙන්න මේකනේ සතරාකාර බය රහතන් වහන්සේට නැහැ. නමුත් අප විසින් ඒ සිව් ආකාර බය නොවන හැටියට ආත්ම දමනය කර ගැනීමෙන් නිර්භයතාව උපදවා ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු හතරද මෙලව දුණු පල්ලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. දැන් මෙතන කියවුණා කණු 38ක්. මේවා එකින් එක විග්‍රහ කරනවා නම් අපට මුළු දවසක් කිවත් නිම වෙන්නේ නැහැ. හැබැයි මේ අපි ආරාධනා කරන්නේ මේ කරුණු නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් මේවේ අභ්‍යන්තරයට බැහැගෙන තම තමාගේ ජීවිතයට මේ මංගල්‍ය ධර්ම දරාගෙන ඒවායින් තමන්ගේ ජීවිතයේ සපවත් බවට පමුණවා ගන්න ලෙසයි. දැන් අපේ ප්‍රතිඥා පරිද්දෙන් මේ මහා මංගල සූත්‍රය කොහොමද සරල භාවනාවක් නගන්නේ කියන ගැන හඳුන්වනවා. මේ විදිහට අප විසින් සංස්කරණය කරගත්ත මංගල්‍ය අදිෂ්ඨානයේ අපි ඉදිරිපත් කරනවා. කවුරු සාද සාවධානව සවන් දෙන්න. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පාප මිත්‍රයන්ගෙන්ද පාප ක්‍රියාවන්ගෙන්ද පාප වචනයෙන්ද පාප චේතනාවෙන්ද පාප ක්ලේශයන්ගෙන්ද සදහට වලකින් නෙමි. කල්යාණ මිත්‍රයන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචනයන්ද කල්යාණ චේතනාවන්ද කල්යාණ ගුණධර්මයන්ද ඇසුරු කරන්නෙමි. පූජනීය උතුමන් හට පූජා සත්කාර කරන්නෙමි. මගඵල නිවන් සුව සාදා දීමට හේතුවන ප්‍රතිරූප දේශයක් ආශ්‍රය කරන්නෙමි. සම්‍යක් ප්‍රයෝග ප්‍රත්‍යයෙන් පුරාකෘත කුසල ධර්මයන් මතු කරගන්නෙමි. තුන්දොර දහමට නමාගෙන තැහැමින් ජීවත් වන්නෙමි. බහුශ්‍රුතවන්නෙමි. දැහැමි ශිල්පයන් හදාරන්නෙමි. සුවිනීත විනය ඇත්තෙක් වන්නෙමි. සුභාසිත වචනම සැමකල්ලි භාවිතා කරන්නෙමි. මව්පිය උතුමනට නිසිසේ සලකන්නෙමි. අඹුදරුවනට නිසිසේ සංග්‍රහ කරන්නෙමි. දැහැමි ආජීවයෙන් ජීවත් වන්නෙමි. ආමිස දාන ධර්ම දානයන් නිති පුරුදු කරන්නෙමි. දස කුසල ධර්මයට අනුවම ජීවත් වන්නෙමි. ඥාතීන් හට ආමිසයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ කරන්නෙමි. පරෝපකාරය සඳහා වැඩ හැසිරෙන්නෙමි. තිදොරින් සිදුවෙන සියලු පාපයන් කෙරින් දුරින්ම දුරුවන්නෙමි. ආදීනව සයක් ඇති මද්‍යපානයෙන් සදහට වලකින්නෙමි. දාන සීල භාවනාදී වූ ලොවී ලෝතුරාසුව ගෙන දෙන කුසල් කිරීමෙහි අප්‍රමාද වන්නෙමි. ගරු කටයුතු උතුමනට නිති ගෞරව කරන්නෙමි. යටහත් පැවැත්මෙන් නිහතමානී වන්නෙමි. ලද දෙයකින් සතුටු වන්නෙමි. කළගුණ නිති සලකන්නෙමි. බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි. ඉවසිලි මත්වන්නෙමි. සුවචකී කරුවන්නෙමි. සිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නෙමි. සුදුසු කල්හි ධර්ම සාකච්ඡාවෙහි යෙදෙන්නෙමි. ඉන්ද්‍රිය දමනයද කෙලෙස් දවන කෙලෙස් තවන යටහත් පැවැත්මෙන් නිහතමානී වන්නෙමි. ලද දෙයකින් සතුටු වන්නෙමි. කළගුණ නිති සලකන්නෙමි. බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි. ඉවසිලි මත්වන්නෙමි. සුවචකී කරුවන්නෙමි. සිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නෙමි. සුදුසු කල්හි ධර්ම සාකච්ඡාවෙහි යෙදෙන්නෙමි. ඉන්ද්‍රිය දමනයද කෙලෙස් දවන කෙලෙස් තවන වීරියද ඇතිව තපෝගුණය වඩන්නෙමි. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමි. දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නෙමි. සර්ව දුක්ඛයාගේ සංසිඳීම නම් වූ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ත නිවන් සුව ලබන්නෙමි. අතලෝ දහමින් කම්පා නොවනු පිණිස පුරුදු වන්නෙමි. ශෝකවන අරමුණෙහි ශෝක නොවන්නෙමි. කෙලෙස් උපදින අරමුණෙහි නික්ලේශී වන්නෙමි. බිය විය යුතු අරමුණෙහි නිර්භය වන්නෙමි. මෙසේ වූ අටතිසක් මංගල්‍ය ධර්මයන් අනුගමනය කරමින් මෙලව ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන්ද සීල සමාධි ප්‍රඥාවෙන්ද ගුණයෙන්ද නුවණින්ද ධනයෙන්ද ධාන්‍යෙන්ද යසසෙන්ද ඓශ්වර්යෙන්ද දාන සීලාදී දස පාරමිතාදී ගුණයන්ගෙන්ද අභිවෘද්ධියට පත්වන්නෙමි. පරලොව භවයක් පාසා ජෝති ජෝති පරායනව සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරන්නෙමි. දෙලොව ජයගන කෙලවර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සැනසී පැමිණ වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාමහ නිවන් සුව ලබන්නෙමි. මේ මහා මංගල්‍ය සූත්‍ර දේශනේට අනුව හදාගත හැකි සරල භාවනා ක්‍රමයක්. මේ දේශනාවේ අන්තිම ගාථාවෙන්ද ඒක පැහැදිලිව තියෙනවා. ඒතාදිසානි කත්වාන සම්බත් මපරාජිතා සම්බත් සොත්තිං ගච්ඡanti තං තේ සම්මංගල මුත්තමං. මේ අන්තිම ගාථාවෙන් කියවෙන ආනිසංසයයි මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නේ කොට ලැබෙන ආනිසංස විශේෂය. එමනවාද ඒතාදිසානි කත්වාන මේ අටතිසක් මංගල්‍ය ධර්මයන් කයින් වචනින් සිතිනොත් සම්පූර්ණ කිරීමෙන් සම්බත් මපරාජිත සෑම තැනම නොපරදින්නෙක් වෙනවා. කිසිම තැනක පරදින්නේ නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න ගියත් පරදින්නේ නැහැ. ගොවිතැනට ගියත් පරදින්නේ නැහැ. වෙළඳාමට ගියත් පරදින්නේ නැහැ. ඒ වගේම රැකියාව මොනකට රැකියාවට ගියත් පරදින්නේ නැහැ. තරගයකට ගියත් පරදින්නේ නැහැ. හැම තැනකදීම ජයග්‍රහණයටපත් වෙනවා. සීල් දකින්න ගියත් පරදින්නේ නැහැ. භාවනා කරන්න ගියත් පරදින්නේ නැහැ. තමා යන කටයුතු 100%ක්ම සාර්ථක වෙනවා මේ මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නාට. සබ්බත් සොත්තිං ගච්ඡanti. ඒ කියන්නේ හැම තැනකදීම ස්වස්ති භාවයට සැපවත් භාවයට පැමිණෙනවා. මේ මංගල්‍ය ධර්ම අනුගමනය කරන්න හැමදාම සැපවත් බවට පැමිණෙනවා. ලෝකයේ හැමදාම තියෙන්නේ මිනිස්යාගේ දුක් කරදර ගැනවිලි. නමුත් මේ මහා මංගල්‍ය ධර්ම හරියට අනුගමනය කරන්නාට සැපෙන් නිදා ගන්න පුළුවන්. සැපෙන් අවදි වෙන්න පුළුවන්. නපුරු සිහිනයක්වත් පෙනෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්යන්ටත් ඔහු ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යයන්ටත් ඔහු ප්‍රියමනාප වෙනවා. දෙවියන්ගේද ආරක්ෂාව නිරතුරුව ලැබෙනවා. ඒ වගේම වස විස අවියාවොද ගිනි විපත්ති වලකිනවා. මූණේ වර්ණේ පමණක් නෙමෙයි මුළු ශරීරයේම වර්ණවන්ත වෙනවා, පැහැපත් වෙනවා, ප්‍රභාස්වර වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒ වගේම චිත්ත සමාධියක් උපදවන්න උත්සාහ කළොත් මහන්සියක් නැතුව හිත සමාධිගත වෙනවා. ඒ වගේම ජීවිතයේ අවසාන මොහොතේදී අර ධම්මික උපාසකතුමා වගේ දුටුගමන මහරජතුමා නම් වගේ ආහසේ දිස් වෙන දිව්‍ය රත දිව්‍ය කුමාරයන් දිව්‍ය කුමරියන් බලබලා අන්තිම මොහොතේදී තමා කරගත් කුසලයෙන් සන්තෝෂයට පත් වෙලා මනස සිහිනුවණින් අවසන් හුස්ම හෙළන සමත් වෙනවා. එපමණක් නෙමෙයි මේ මහා මංගල දේශනාවට අනුව තමා බලාපොරොත්තු වන ලෝකෝත්තර නිවන් සුවයටද සුවසේම පැමිණෙනවා. සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා. දැන් මෙතන සඳහන් වුණානේ කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා එදා ඒ ස්වල්ප දේශනාව තුලින්. අසංකේයයක් පිරිස සෝවාන් වුණා, සකදාගාමි අනාගාමි වුණා. එච්චර සුළු වේලාවකින් ඒ ඇයට සැපසේ මාර්ගඵල නිවන් ලබන්න ලැබුණේ ඒ ඇයි පූර්ව ජාතිවලදී මේ මහා මංගල ධර්ම භාවනාවසෙන් පුරුදු කළා, අනුගමනය කළා. එනිසා මේ ධර්ම දේශනෙට සමන් දෙන අපි සෑම දෙනාටම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මහා මංගල ධර්ම හොඳින් හදාරලා මේවා භාවනාත් නඟලා ඒ අනුව තමාගේ පුණ්‍ය ජීවිතය, වාසනාවන්ත ජීවිතය, ධර්ම ජීවිතය, එවාගේම පාරමී ජීවිතය දියුණුවෙන් දියුණුවට පමුණවාගෙන තමාගේ ජීවිත ආලෝකෙන් ලොවත් ආලෝක කරමින් ලොවත් සනසවමින් කෙළවර රහත් පදවිය පසේ බුදු පදවිය හෝ ලෝතුරා බුදු පදවිය කියන උතුම් බෝධි යානයකින් අමා මහ නිවන් සුව ලබත්වා කියා මං ගෞරවයෙන් ආරාධනා කරනවා. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානෙල් මල් සුවඳ විහෙදෙන ශ්‍රීමුක පත්මයෙන්, එවාගේම සුදු බුදුරැස් විහෙදෙන දළදා ස්පර්ශයෙන්, අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දෙසු මේ මහා මංගල සූත්‍ර දේශනාවට අපේ නමස්කාරය වේවා. ඒ දේශනයෙන් තුන් ලෝකයේ සනසාවදාළ සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා. එමගින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත් ආර්යතුමන්ගේ ආර්ය ගුණස්කන්ධයටද අපේ නමස්කාරය වේවා. අපටත් මේ මහා මංගල ධර්ම අනුගමනය කරමින් ඒ උත්තරීතර ලොවේ ලෝතුරා සුව සාක්ෂාත් කරගන්න ලැබේවා. මෙතෙකින් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්, එවාගේම සීල සමාදානයෙන් තුන් සිත පහදවා ගැනීමෙන්, ධර්ම සංකල්පනා සිතට නගා ගැනීමෙන්, මංගල්‍ය ධර්ම සිතට අදිෂ්ඨාන කර ගැනීමෙන් සිදු කරගත්තා වූ කුසලානිසංස බලයෙන්, එවාගේම රත්නත්‍රානුභාව බලයෙන් මේ පින අනුමෝදන්වන දිවි මණ්ඩලය ආරක්ෂාවෙන් මෙද සවන් දුන් සෑම දෙනාටම සිතක් සාන්තියක්, යහපතක්, ආරක්ෂාවක්, ආශිර්වාදයක්, මංගල්‍යයක් වේවා. මෙලව ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. සාම්පරායක ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. කෙළවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ ආබෝධ කොට නිමී සැනසේවදාළ ගාම්භීරාරි සත්‍යාබෝධින් සිද්ධ වන අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ති. සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසලානිසංස බලෙන් සෑම දෙනාට ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන් සුවත් වේවා.